ඕකම කියන්න පුළුවන් නේ. ඇහැ තියෙනකම්ම පේනවා, රූප පේනවා. මොන ආයතනේ විතරක් නෙමෙයි. හැම ආයතනෙම ඔහොම තමයි. මොන ආයතනේ හරි කන්නාඩිය තියෙනකම් කන්නාඩිය රූප හැදෙනවා, ප්‍රතිබිම්බ හැදෙනවා. නැ දැන් කන්නාඩියේ ප්‍රතිබිම්බ හැදෙන එකද නවත්තන්න ඕන? ඔය ප්‍රතිබිම්බය දැකන මුලා වෙන එක. මුලා වෙන. නේද? ඒකයි මේ මුලාව අඳුර ගන්න කියන්නේ. අපි මුලා වෙන තැන අඳුරගෙන ඒ මුලාව නවත්තන්න ඉස්සෙල්. හා? අලවෙන්නේ. දැන්ම කන්නාඩිය නැති කරන්න යන්න එපා. ඒකත් කරන්න තියෙනවා. ආයතන නිරෝධය කරන්න තියෙනවා. ආයතන නිරෝධය කරන්න කලින් ආයතනෙන් වෙන මුලාව අයින් කරගන්න පළවෙනි දේ. ඒ කියන්නේ
කන්නඩි ගාවට නොගින්
හිටියම නොගින් ඉන්න ඒ කන්නඩි අයින් කරන්න. ඒක කරන්න යන්න එපා ඉස්සෙල්ලා. ඕක කරන්න ගියොත් හිතෙනවා දිවින අහගත්තාම හරි. ඇහැ අන්ධ කරගත්තාම හරි. ඒ ඒක අර අර ඉස්සර වෙනවා මේ. කරන්න ඕන පිළිවෙලට නෙමෙයි යන්නේ නේද? අර මුරුංග ගහ කැපුවා වගේ වෙනවා. ඉස්සරහට හිතලා හිතලා අන්තිමට මේ දැන් කරන්න ඕන එක නෙමෙයි දැන් කරන්න. නේද? මුරුංග ටික විකුණලා සල්ලි හොයන්න ගියෙන් කාර් එක ගෙදෙට්ට ගන්න බෑ කියලා මුරුංග ගහ කපනවා. කාර් එක ගන්න නැතිව මුරුංග ටිකක් නැති වෙනවා ඒක. දැන් මේ ආයතනෙ නැති කරන එක මේ මොහොතේදී බෑ. ඉස්සෙල්ලා අපි කරන්න ඕන ආයතනය නිසා ලෝකෙට අහුවෙන එක මුලාව කඩාගෙන අවබෝධ කරගන්න. ඔව් දැන් පේන නිසා එළියේ තියෙනවයි කියලා හිතන දෘෂ්ටිය කඩාගන්න. දෘෂ්ටිය කඩන්න නිකන් බෑ. පළවෙනි දේ මුලා වෙනවා කියලා තීරුම් ගන්න ඕන. දෙවෙනි එක මුලා වෙන්නේ කොහොමද කියලා තීරුම් ගන්න ඕන. මේ හිතේ හදපු දෙයක් නේද එළියේ තියෙනවා කියලා හිතන. දෙකෙන්ම එකම මුලාවට වැටෙන්නේ. හැබැයි මුලාවට වැටෙන විදිය දෙකක්. එළියේ තියෙන දෙයම පේනවා කියලා හිතන්නත් පුළුවන්. මොකක් හරි පේනකොට අපේන දේ එළියේ තියෙනවමයි කියලා හිතන්නත් පුළුවන්. අන්තිමට වැටෙන්නේ එකම මුලාවකට. ඒකෙන් පේන දැන් හීනයක් පේනවා. හීනෙන් පේන දේ එළියේ තියෙනවා කියලා හිතන එක එකක් නේ. හරි. ඊළඟට අපිට නිකන් ඇහැට පේනවා. හරි? මොකක් හරි දකින්න. ආ තියෙන හින්දාමයි පේන්නේ. ඒ කියන්නේ අර පැත්තෙන් ඉඳන් මෙහෙට එනවද මේ පැත්තෙන් ඉඳන් එහෙට යනවද? දැන් හිත මේ පැත්තේ තියෙනවා කියලා හිතන අභ්‍යන්තරේ. බාහිර රූපනේ අදකින්නේ මොනව හරි. ඒතර රූපෙන් පටන් අරන් මේ පැත්තට දැනගන්නත් පුළුවන්. මෙහෙන් පටන් අරන් එහාට යන්නත් පුළුවන්. අන්තිමට වැටිලා තියෙන්නේ එකම දෘෂ්ටිය. ඒ කියන්නේ මුලාව එකයි. එළියේ දෙයක් තියෙනවා ඒකක් දකින්න මම ඉන්නවා. නේද? ඒ මුලාවට එන්න මෙහෙන් පටන් ගන්න මෙහෙට යන්නත් පුළුවන් මෙහෙන් පටන් ගන්න මෙහෙට එන්නත් පුළුවන්. ඕක කියනවා දැන් ඔය ඕකට අහු වුණා කියන්නේ පස්සේට අහු වුණා. පස්සේ පිළිගත්තා. ස්පර්ශය. පස්සේ කියන එක දන්නවනේ නේද? චක්කු සම්පස්සේ කියනකොට මොනවද පිළිගන්නේ? ඇහක් තියනවා මේ පැත්තේ, රූපේ තියනවා මේ පැත්තේ. විඥානයේ ඉන්නවා මෑ. නේද? ඇහයි රූපෙයි විඥානයි. ඔය තුන තියනවා කියලා පිළිගත්තහම පස්සේට අහුණා. පස්සපච්චයා වේදනා, පස්සපච්චයා සංඥා, පස්සපච්චයා චේතන සංඛාර. හරි. මම ඔය ටික දන්නවා කියලා හිතාගෙන කියන්නේ ඒවා තමන් තේරුම් ගන්න ඕන. ඇහැයි රූපෙයි විඥානේ චක්ක සංපස්සේ. නේද? අහලා තියෙනව නේද? ඇහැයි රූපෙයි විඥානේයි චක්ක සංපස්සේ. කනයි ශබ්දයයි විඥානේයි සෝත සංපස්සේ. හරි. දැන් මේ පස්සය පිළිගත්තා කියන්නෙම මේ පැත්තේ ඇහැ තියෙනවා අර පැත්තේ රූප තියෙනවා. අන්තවලට අහු වුණා නේද? අභ්‍යන්තරයේ ඇහැ තියෙනවා බාහිරේ රූප තියෙනවා. එහෙම නැත්නම් අභ්‍යන්තරයේ කන තියෙනවා බාහිරේ ශබ්ද තියෙනවා. ඔය දේ දැනගත්තා කියන්නේ පස්සේට අහුණා. චක්කු සම්පස්සේ හරි සෝත සම්පස්සේ හරි නේද? හරි. ඒ නිසා තමයි අපි යන එළියේ තියෙන දේ විඳින්නේ. පස්ස පච්චය වේදන. ඒක එක මුලාවක්. පේන දේ පවතිනවා කියන එක එක මුලාවක්. පේන දේ පවතින්නේ නැහැ කියන එක තව මුලාවක්. ඇත කියන දෘෂ්ටියයි නැත කියන දෘෂ්ටියයි. ඔය දෙකම ආවේ පේන දේ ගැන මෙහෙන් දැනගත්තු කෙනෙක් හිටියා. එයා තමයි දැන් හිතන්නේ පේන දේ තියනවා කියලා. එක වෙලාවකට හිතනවා පේන දේ නැහැ කියලා තව වෙලාවකට. හැබැයි දැන් මේ අන්ත දෙක වෙන් කරලා ඉවරයි. අන්තවලට අහු වෙලා ඉවරයි. අභ්‍යන්තර බාහිර බෙදාගෙන ඉවරයි. කියන දේ ටිකක් ගැඹුරු දෙයක්. ඒක තේරෙනවා නම් විතරක් පිළිගන්න. ඒ කියන්නේ පිළිගන්න නෙමෙයි ඒක හොයන්න. අන්තවලට අහු වුණා. මේ මජ්ජේ සූත්‍රය කියන්නේ උභය අන්තේ. අන්ත දෙකක් තියෙනවා දකින්න. අභ්‍යන්තරේ ඒකාන්තයක් බාහිරේ තවන්තයක්. විඥානයේ මැද. විඥානේ තමයි ওই අන්ත දෙකක් පෙන්වන්නේ. ඒකට අපි දන්නවා විඥානේ අහලා තියෙනවා විඥානේ මායාකාරය. එයා තමයි අන්ත දෙක පෙන්වන්නේ. හරි? ඉතින් බුදුහාමුදුරුවෝ පෙන්වනවා ওই අන්ත දෙකට නොඇති මැදත් තවරෙන්නේ නැතුව විඥානෙත් අල්ලගන්නේ නැතුව ඉන්න කෙනාට පුළුවන් තණ්හාව ක්ෂය කරලා නිවන් අවබෝධ කරගන්න. ඒක පුළුවන් නම් කියන්න. හැබැයි ඕක කිය කියා හිටියට හරියන්නේ නැහැ. ඊට කලින් මේක දකින්න. අවබෝධය අරගන්න. රැවටීම මොකද්ද කියලා නුවණින් තේරුම් ගන්න ඉස්සෙල්ලා. එකපාරට රැවටීම කඩන්න ගියාට තේරුම් නොගත්තොත් ඔය වැඩේ අමාරුයි. රූපයයි අසයි විඥානයයි කියනකොට ස්පර්ශය. අන්න ඒක ටිකක් නුවණින් දැකීමක්. දැන් මෙහි ඇහැයි අරහි රූපේ විඥානයයි කියනකොට ලෝකෙට අයිතිමත් තමයි. දැන් එතනින් එහාට පොඩ්ඩක් ප්‍රඥාව වැඩුණහම මෙහි ඇහැයි එහෙන් හදලා දීපු ප්‍රසාද රූපේයි හින්ද විඥානයයි. ආ දැන් බාහිරාන්තේ කඩන්න ඔය හදන්න. එනවා ලෝකෙට අහු වෙන මට්ටම බිඳින්න තමයි දැන් ඇහැයි ඇහ නිසා හදලා දීපු ප්‍රසාද රූපේ විඥාණය කියලා. ඒ ටිකක් නුවණින් දැකීම. දැන් ඕක දකින්න පුළුවන් වෙනකොට මේ එළියේ තියෙන රූපෙන් නේද මිදෙන්නේ ටික ටික. ඒකාන්තයෙන් මිදෙන්න හදන්නේ. මෙච්චර කල් අපි ඇහැ මෙහි රූපේ අරහි කියලා නිගත්තේ. දැන් ඔන්න නුවණක් එනවා ඇහැ මෙහි මෙතන රූපේ කොහෙද? රූපෙත් මෙතන. ඇහැ නිසා සකස් කරලා දීපු රූප ප්‍රසාදන. ඒ රූපේ නෑ අපි අර රූපවල හිතන ලක්ෂණ ටික. يعني ඇහැ නිසා හදලා දෙන රූපේ තියනද සතර මහා ධාතු. එහෙනම් මේක චිත්‍රයක් විතරයි. ඒ බුදුහාමුදුරුවෝ පෙන්නනවා යානි චිත්‍රානි ලෝකේ. මේ ලෝකේ කියන්නේ චිත්‍ර ගොඩක් විතරයි. කවුද චිත්‍ර ටික ඇඳලා දෙන්නේ? මේ හය දෙනෙක් ඉන්නවා. අපට අත්දකින්න චිත්‍ර ටිකක් ඇඳලා දෙනවා. ඔය චිත්‍ර ටික ගැන හිතන සංකල්ප ඒවා තමයි මේ රාගයේ මුල් වෙලා එන සංකල්ප. සංකප්ප රාගෝ. ඕක තමයි මේ සත්‍යයේ කාමය කියන්නේ. කුරුසස්ස කාමය. මේ චිත්‍ර ටික දිහා බලලා හිතේ ඇති වෙන සංකල්පනා ගොඩක් පතං චේතනාවෙන් නේද? ඔය ටිකෙන් තමයි මේ බාහිර ලෝකයකට රාගයක් ඇති කරගන්නේ, කාමයක් ඇති කරගන්නේ. කාම වස්තු කියන්නේ ඇහැ පිනවන්න තියෙන රූප, කන පිනවන්න තියෙන ශබ්ද, මේ එළියේ තියෙන ඒවා. එළියේ තියෙනවයි කියලා හිතන දේවල්. සංකප්ප. සංකප්ප රාගෝ පුරිසස්ස කාම. මේ සත්වයාගේ කාමය කියන්නේ මේ හිතේම ඇති වෙන සංකල්ප ගොඩක්. නැතුව එළියේ තියෙන දේවල් නෙමෙයි. එළියේ තියෙනවා කියලා හිතන්නේ චිත්‍ර ගොඩක් විතරයි. චිත්‍ර සතහන් ගොඩක් විතරයි. මොකද ආයතන හයට අරන් දෙන්න පුළුවන් චිත්‍ර ගොඩක් විතරයි. ප්‍රසාද රූප කියන්නේ චිත්‍රනේ. ඒ දැන් පැහැදිලි නේද? ප්‍රසාද රූප ඇහෙන් හදලා දෙන්නේ චිත්‍රය. බාහිර
රූපේ කැඩුවොත් දැන් එතකොට
දැන් මේක චිත්‍රයක් කියන්නේ බාහිර රූපේ කඩනවා. ඔව්. දැන් බාහිර ලෝකෙන් මිදෙන්න මේ හදන්නේ කාම ලෝක වලින් මිදෙන්නද? තව විදිහකට කිව්වොත්. කාම වස්තු කියන්නේ මේ ඉන්නේ තියෙන ලෝකෙ තියෙන දේවල් වලට. නේද? ඒකට ඒවා මේ අපේ හිතෙන් හදපු සංකල්ප ගොඩක්. ඒ සංකල්ප ටික හදන්න උදව් වුණේ ආයතන හය. ඇහෙන් අරන් දුන්න චිත්‍රයක් ඇඳලා දුන්නා. ඕක දිහා බැලුවා අන්න හදනවා චේතන. ඒ ටිකෙන් තමයි දැන් එළියේ ලෝකයක් ගැන හිතන්නේ. අපි ඇහැට ඇහෙන් දැකපු ඒවා ගැන හිතනවා කියන්නේ දැන් මේ සංකල්ප වල. ඒකයි චේතනා වල. ඒකට ඒවයින් ඔය මුලාව හින්දා තමයි ළඟට අපි කාම වස්තු වලට ඇලුම් කරන්නේ. මේ කාම ලෝකේ තියෙන ඒවා. කාම ලෝකයේ අත් විඳින තමයි අපිට ඇහැක් කනක් නාසයක් දිව ශරීරයක් ඕන වෙන්නේ. එළියේ දෙයක් තියෙනවා කියලා හිතුවොත් ඒකක් දකින්න තමයි ආයතන ඕන වෙන්නේ. එළියේ දෙයක් පැනෙන්නේ නැත්නම් ආයතනයක් ඕන වෙන්නේ. මොකද අනිත් පැත්ත හිතන්න. එළියේ දෙයක් තියෙනවා කියලා හිතුන් නැත්නම් ආයතනයක් ඕන වෙන්නේ. නෑ. අන්න එතකොට පේනවා ආයතන නිරෝධය. ඒක ටිකක් ගැඹුරු. මේ මට්ටමේ අපි එළිය දෙයක් පනවන මට්ටමේ ඉන්නේ ලෝකෙට ඇවිත් මට්ටමේ. නේද? ඒ හින්දා ඉස්සෙල්ලා ඒක ටික ටික අඩු කරගන්න ඕන, කඩා ගන්න ඕන. ඒ කඩා ගැනීම තමයි නුවණින් මේ ආයතන ගැන ඔයකට තමයි කියන්නේ යෝනිසෝ මනසිකාරය කියන්නේ. මතක තියාගන්න යෝනිසෝ මනසිකාරය කියන්නේ එළියේ තියෙන දේක අනිත්‍ය බැලීම නෙවෙයි. එතකොට අයෝනිසෝ වෙලා ඉවරයි නේද? එහෙන් දකින්න දේ එළියේ පැනෙවුවහම මුලාව යෙදිලා ඉවරයි. ඉතින් කොහොමද යෝනිසෝ මනසිකාරයක් වෙන්නේ? නේද? මම ගොඩක් අය ඕක තමයි කරන්නේ විදර්ශනා කරනවා කියලා. අනිත්‍ය බලනවා අනිත්‍ය බලනවා මම විදර්ශනය වඩනවා. ඔව් ඒක ඒක ඉතින් ලෝකෝත්තර මාර්ගය නිවි කියන එක දැන් දකින්න ඕන සම්මාදිට්ඨිය එනකොට. ඒක ඒක ගන්න ඕන ඒ කියන්නේ දැන් මේ පස්සය කියන්නේ අපි මෙච්චර කල් විශ්වාස කළේ ඇහැයි එළියේ තියෙන රූපේ විඤ්ඤාණය කියලානේ. දැන් එතනින් පොඩ්ඩක් එහාට යනවා ඇහැයි ඇහැ නිසා සකස් වුණ රූපය. එළියේ තියෙන රූපේ නෙවෙයි මේ කියන්නේ. ඇස නිසා සකස් කරලා දීපු රූපය. ඒකයි විඤ්ඤාණය. එහෙන් රූපයක් සකස් කරලා දුන්න නැත්නම් විඤ්ඤාණයක් හටගන්න බෑ. තේන්නවද? එහෙන් ප්‍රසාද රූපේ හැදුවේ නැත්නම් අපි ෆිල්ම් හෝල් එකේ වාඩි වෙලා හිටියට වැඩක් නැහැ. තිරයේ ප්‍රොජෙක්ටර් උන් නැත්නම් ප්‍රොජෙක්ටරින් දාන්න ඕනනේ තිරයට. අපි නිකන් හෝල් එකේ ගිහින් වාඩි වුණාට අර ස්ක්‍රීන් එකේ වැටුන් නැත්නම් දකින්න පුළුවන්ද? බැ. ප්‍රසාද රූපය හට ගන්නවා. ප්‍රසාද රූපය ගැන තමයි විඥානය පහළ වෙන්නේ. අන්න ඔක තේරුම් ගන්න. ඇහැ කියන ආයතනයේදී මේ ඇහැ මෙතන තිබිලා එළියේ රූප තිබුණට වැඩක් නැහැ මැද කරුවල නම්. නේද? ඇයි? ප්‍රසාද රූපය හැදෙන්නේ නැහැ. විඥානෙට ගිහින් බලන්න බෑ එළියේ තියෙනවා. එහෙන් හදලා දෙන රූපෙමයි විඤ්ඤාණයට දකින්න පුළුවන් කියන එක ඔය තේරුම් ගන්න. අවිද්‍යාව තමයි අපි හිතනවා නෑ එළිය තියෙන රූපේ තමයි මේ. ආයේ අවිද්‍යාව මම හිතේ අවිද්‍යාව. අවිඥාව වෙනම කතාවක්. ඒක ඒක අපි අවිඥා තියන අයත් එක්ක කතා කරමු. නැහැ මෙහෙම ඒවා කියන්න පුළුවන්. ඒක ඒවා අර කන්සෙප්ට්ස් ගොඩක් වෙන. පුළුවන් නම් අරූපාවචර ධානය හදාගන්න එතකොට කතා කරමු. ඒ අපිට අවශ්‍ය මට්ටමේ ග්‍රහණය වෙන මට්ටම කතා කරාම ඇති. දැන් මෙහි ඉඳන් දිව්‍ය ලෝකය ගැන කතා කළාට වැඩක් නෑ. දිව්‍ය ලෝකේ ගිය දවසට යන්න පුළුවන් මොන දවසට ඒක ගැන කතා කරා. මෙහි ඉඳන් අපාය ගැන කතා කළාට වැඩක් නෑ. අපාය ගිය දවසට යන්න වෙනව නම් ඒක ගැන කතා කරමු. ඒ වගේ මේ අපේ නිවනට අදාළ වෙන ටික මේ මොහොතේ අත්දකින්න දෙ. නැත කියන එක තේරුම් ගන්න ඇත කියන එකෙන් හොඳට මිදෙන්න ඕන. බාහිරේ තියනවා කියන එක අපි ඉන්නේ තියනවා කියන දෘෂ්ටි. නේ? එක හොඳට මෙනෙහි කරලා ඔබ කඩන්න තියෙනවා. එතකොට පණිනවා නැත කියන එක. ඒ මොකුත් නැත්තම් මෙහෙම පෙයින්නේ කොහොමද? මොකුත් නැත්තම් එහෙම පෙයින්න බෑනේ හිස් බවන්නේ තියෙන. එහෙම නෑ. එතකොට නෑ කියන්නත් බෑ. හරි? හට ගන්න බව දකිනකොට නැහැ කියන්න බෑ. නිරුද්ධ වෙන බව දකිනකොට තියෙනවායි කියන්න බෑ. ඒක තමයි ඒ කච්චායන ගොත්තට බුදුරජාණන් වහන්සේ දෙන උපදේශය. දැන් ඕවා දකින්නවා කියන්නේ මතක තියාගන්න ওই ටික ටික එන්නේ පටිච්ච සමුප්පාදේ. මේ හේතුන් යෙදෙන හින්දා මෙහෙම විද්‍යමාන වෙනවා. ප්‍රතිත්‍ය සමුප්පාද. සමුප්පාද කියන්නේ නිකන් උත්පාදනය වෙලා අපිට පෙන්නුම් කරනවා විද්‍යමාන වෙනවා. ඒ විද්‍යමාන වෙන්නේ හේතුන් නිසාම. හේතුන් නිසා මෙහෙම විද්‍යමාන වෙනවා. හේතුන් නියදුන් නැත්තම් නිරුද්ධ. විද්‍යමාන වෙන්නේ ඔව් හේතුයි ඵලය එකටමයි යද නිවස්මෙන් සති ඉදම් හොති ඔය තියෙන ඔක්කොම ඒකම තමයි අපිට පේන්නේ නැතුව නිසා එහෙන් දකින්නවා කියන එකත් ඔය වගේ දෙයක් පස්සේ කියන එක මතක තියාගන්න නැහැ හේතු ප්‍රත්‍යයෙන් හටගන්න හැම එකම ඕකම පස්සපච්චය වේදනා කියනකොට පස්සේ නිසාමයි වේදනා පස්සේ ඉවර වෙලා වේදනාව නෙමෙයි. පස්සේ එකමයි වේදනාව වේදෙන්නේ. වෙනවා. හේතුඵල පටිච්ච සමුප්පන්නයි ඕවා. දැන් ඕවා පටිච්ච සමුප්පන්න බව පේන්නේ නැති එක තමයි අපිට තියෙන ප්‍රශ්නේ. බාහිර ලෝකේ ඕනම එකක් පටිච්ච සමුප්පන්නයි. දැන් බල්ලට පේන වතුරේ පේන බල්ලව තේරුම් ගන්න. ඈ මේ ඡායා තමයි ඔක්කොම එංගනේ කිවි යානි චිත්‍රානි ලෝකේ චිත්‍ර ඒ චිත්‍රේ දැකලා අපි එළිය දෙයක් පිහිටවනවනේ ඔක පටිච්ච සමුප්පන්න එළිය තියෙනවා නෙවෙයි පටිච්ච සමුප්පන්න මේ නිසා විද්‍යමානයි හාල් වලින් බත් නෑ නෑ හාල් වලින් බත් කතාව නෙවෙයි ඒක පටිච්ච සමුප්පාදේ නෙවෙයි හාල්ලි බතු එකට තියෙන්න බෑ පටිච්ච සමුප්පන්න කියන්නේ හේතු විපලයි එක මොහොතේ විද්‍යමාන වෙනවා. කාල තියෙනකොට බතුත් තියෙනවා. හේතුව නැත්තම් ඵලය නැහැ. හේතුව තියෙනවා නම් ඵලයක් තියෙනවා. ඒකට ගන්න පුළුවන් අර බල්බ් එකේ එළිය වගේ. හේවනැල්ලත් ගන්න පුළුවන්. හරි? ආලෝකේ තියෙනකොට හේවනැල්ල තියෙනවා. ඒ දෙක එකට යෙදෙනවා මිසක් එකක් නැතුව අනිත් එකට පවතින්න බෑ. අනේ ඕකයි පටිච්ච සමුප්පාද. මේ හේතුඵල එකට යෙදෙනවා මිසක් හේතුන්ගෙන් තොරව අපිට ඵලය ගැන කතා කරන්නත් බෑ. ඵලයෙන් තොරව හේතුන් ගැන කතා කරන්නත් බෑ. ඉමස්මින් සති ඉදං හෝති ඉමස්ස උප්පාදා ඉදං උප්පජ්ජති. ඉමස්මින් අසති ඉදං නහෝති ඉමස්ස නිරුද්ධා ඉදං නිරුද්ධති. අහන්න ප්‍රශ්න තියෙනවා. ඔය පටිච්ච සමුප්පාදයමයි ධර්මය කියන්නේ. අපි ධර්මය කියලා හිතාගෙන දකින්නේ පටිච්ච සමුප්පාදය නෙවෙයි. එතනයි ඔය තියෙන ප්‍රශ්න.
සර් ඔය හයතම ඕන කරන දේවල්ම නේද අපිත් හදන්නේ. නිෂ්පාදනය කරන්නේ අලුත් වේවා.
ඔව් ඔව් ලෝකේ යනවා කියන්නේ ඕක. මොකද අපිට ඔය හය ඕන ලෝකේ යන්න. ලෝකේ ජීවත් වෙන්න. එතකොට ඒව හදන එක තමයි අපි කරන්නේ. ජීවත් වෙනවා කියන්නේ. ආයතන හයත් හදනවා. ඒවට ඕන ඒව පිනවන්න ඕන ඒවත් හදනවා. ඒව තමයි කාම වස්තු. අපිට කාම වස්තු අවශ්‍යයි ආයතන පිනවන්න. ඒක තමයි ඒ සංකප්ප රාගෝ පුරිසස්සකා. කාම වස්තු ටික හදලා තියෙන්නෙත් අපි. දැන් උතන මේ හරි ලස්සන දෙයක් තියෙනවා. ආයතන හදන්නෙත් අපි, ඒවට අරමුණු වෙන වස්තු ටික හදන්නෙත් අපි.
අපි යන්නේ ඒකයි මම හෙව්වේ.
ඒක තමයි මේ තණ්හාව තියෙන වඩුව. වඩුව හදනවා. වඩුව එක එක ඒවා හදනවනේ නේද? බාණ්ඩ. ඒ තණ්හාව තමයි හදන්නේ. ආයතන හදන්නෙත් තණ්හාව. ඒ ආයතන වලට අරමුණු වෙන රූප හදන්නෙත් එයාමයි.
විද්‍යාව උදව් වෙනවා නේ අවිද්‍යාව නිසාමයි ඔක්කොම. අවිද්‍යාව කියන්නේ ඇත්ත ඇති හැටි නොදන්නකම. හරිද? අවිද්‍යාව තියනකම් තමයි මේ ඔක්කොම. රහත් වෙනකන් අවිද්‍යාව තියෙනවා. ඒක තේරුම් ගන්න. අවිද්‍යාව දුරු වෙන්නේ රහත් වෙනකොට. එතකන් මේ ලෝකෙට අයිති හැමදේම අවිද්‍යාව. නෑ ඔය ඇහැට කියපු උපමා හැම එකක්ම ගැලපෙනවා කනට. මේ කායතනයක් විස්තර කරන්න යොදන උපමා ටික මේ හයෙන් ඕන එකකට දාලා බලන්න. ඔය සිද්ධියමයි දැන් කනෙන් ශබ්දයක් අහනවා කියනකොට වෙන්නේ. වදිනවා කියලා හිතන්නේ පරි ලෝකෙට අයිති නැති. අර මෙතන තියෙනවා බෝඩ් එක, ඒකේ චිත්‍රය අඳිනවා. ඒ කියන්නේ සෝත ප්‍රසාදය තියෙනවා. ඒකේ ප්‍රසාද රූපය නිකන් චිත්‍රයක්. සටහනක්, ශබ්දවලට අදාළ සටහනක්, ඉම්ප්‍රෙෂන් එකක්. කැමරාවෙන් ෆොටෝ එක ගන්නකොට ඒ වගේ ඉම්ප්‍රෙෂන් එකක් ශබ්දවලට අදාළවයි එතන සටහන තියෙන්නේ. ඒ සටහන එළියේ තියෙන ශබ්ද නෙවෙයි. සටහන කියන්නේ ශබ්ද නෙවෙයි. ඒවා හේතු වෙලා ඵලයක්. හැබැයි අපි හිතන එළියේ තියෙන ස්වභාවය නෙමෙයි. දැන් අපට දැනගන්න හම්බ වෙන්නේ මේ සටහන විතරයි. විඥාණයට අරමුණු වෙන්නේ සටහන. ඒ සටහන දිහා බලලා තමයි අපි ශබ්ද ගැන හිතන්නේ. මේ ඇහි සටහන ගැන බලලා තමයි රූප ගැන හිතන්නේ. ඒ හිතාගන්න රූප, හිතාගන්න ශබ්ද මිසක් අපි සත්‍ය වශයෙන් අධ්‍යක්ෂපු රූප අධ්‍යක්ෂපු සත්‍ය නෙමෙයි. මොකද බාහිර ලෝකේ අත්දකින්න පුළුවන් ආයතන අපිට හම්බ වෙලා නැහැ. බාහිර ලෝකේ අත්දකින්නවා කියලා හිතුවට බාහිරේ තියෙන ඇත්ත ස්වභාවය ඇත්ත ඇති හැටියට දකින්න ආයතනයක් ලැබිලා නැහැ. ඒක අපි උපද්දව ගන්න ඕනේ. ඒකට තමයි ප්‍රඥාව කියන්නේ. මේ තියෙන හැය ඉක්මවා දකින්න දැක්ක දවසට තමයි බාහිරය ගැන හිතන්න. අපි සුතමයව ගන්න දෙයට අර ප්‍රඥාවේ බර දීලා ගැනීමම තමයි කරන්නේ. අර දැන් විද්‍යාවෙන් වගේ පොඩි කාලෙත් අපි අර කිරණ සටහනකින් බව අර ප්‍රතිබිම්බයක් අඳින්න පුරුදු කරලා තියෙන නිසා ඇහැ පැත්තටමනේ අපි ඉගෙන ගන්න පුරුදු වෙලා.
ඔව් අපිට විද්‍යාවෙන් අපි පුරුදු කරලා තින්නේ ඇහැයි බාහිරේ. බාහිරේ දෙයක් තියෙනවා. ඕක තමයි ඇහෙන් දැනගන්න.
කනේ ප්‍රතිබිම්බයක්.
ඒක ලෝකෙට අයිති දෙයක්. ඒකට බුදුදහම කියන්නේ අවිද්‍යාව කියන්නේ.
සම්මත විද්‍යාව කියන්නේ බුදුදහමේ අවිද්‍යාව. සම්මත විද්‍යාවෙන් කරන්නේ ලෝකේ යන්න තව තව උදව් කරනවා. බුදුදහමේ විද්‍යාවෙන් කරන්නේ ලෝකෙන් ඉක්මවා යන දැක්ම ඇති කරනවා, ප්‍රඥාව ඇති කරනවා.
සම්මත දේව.
මොකක් දැක්කොත්ද? ධාතුන් වහන්සේ. ඇයි මේ මේ තියෙන දේවල් ගැන අහන්නේ? ඉතින් තේන අත්දකින්න නේද? ඔය ඉතින්. අහන්නකෝ හරි. ඔය දැන් අපිට ඕන දෙයක් කරන්න පුළුවන්. මොකක්ද අඳුර ගන්න ඕනේ? මේ සර්වඥ ධාතුන් වහන්සේලා තියනවද නැද්ද කියලා අඳුර ගන්න ඕනේ. ඔව්. ඔය දැන් හෙන් අඳුර ගන්න, මතක තියා ගන්න, දකින දේ මොකක්ද කියන එක ඇහැට කියන්න බෑ. හරි? මේ සර්වඥ ධාතුද බොරුවට හදපු දෙයක්ද මොකක්ද කියන එක ඇහැට කියන්න බෑ. නේද? ඇහි කෘත්‍ය මොකද්ද කියලා අඳුර ගන්න. ඇහැට පුළුවන් මොකද්ද? මොනවා හරි දෙයක වර්ණ සටහනකින් චිත්‍රයක් ඇඳලා දෙන එක විතරයි ඇහැට. ඒක දිහා බලලා කියන කතාව විශ්වාස කරනවද නැද්ද කියන එක ඒ වෙන
කතාවක්.
මේ විශ්වාස කරනවා නම් ලෞකික තමයි. මේ විඥානේ කියන දේ විශ්වාස කරනවා නම් මතක තියාගන්න ලෝකෙට අහු වුණා තමයි. ඒක ආයි කතා දෙකක් නෑ. සර්වඥ ධාතුන් වහන්සේලා හරි මේ ගහක් ගලක් හරි මොකක් හරි ලෝකෙට අයිති කියලා තියනවා කියලා හිතුනොත් මතක තියාගන්න ලෞකිකයි. ලෝකෙට අයිති දැක්ම ඔක ලෝකෝත්තර දැක්ම නෙවෙයි. ඇත්ත ඇති හැටි දැක්ම නෙවෙයි. ඇහි ක්‍රියාව අඳුරගත්තා නෙවෙයි. ආයතනය දැක්කා නෙවෙයි. ලෝකෙට අහු වුණා. නේද? දෙයක් තියනවා කියලා පිළිගත්තා. එතකොට අර දෘෂ්ටි මන් දෙකක් පෙන්වුවේ. පේන දේ තියනවා, තියෙන දේ පේනවා. තියෙන නිසා පේනවා. ওই දෙකට අහු වෙලා ওই දෙකට අහු වුණාට පස්සේ ආයේ ලෝකෝත්තර වීමක් නැහැ. ලෝකෙට අහු වුණා. මාර්ගයට අහු වුණා. අයින් යනවා සංසාරය.
ඒ නිසා බක්කදිහාමර්ථිය මගින් බලන්න
ඉතිපාරක්. යව්. නෝ දැන් බුදුරජාණන් වහන්සේගේ රූපය කියන එකත් ලෝකෙට අහු වීම. ඒක දැකලා රහත් වෙන්න බෑ. වක්කලිහාමුදුරන්ට කිව්වේ ඒකයි. එහෙමයි. මූලික ශ්‍රද්ධාව ඇති කරගන්න සමහර විට උදව් වෙයි. හැබැයි ශ්‍රද්ධාව කියන්නේ නිවන් මාර්ගේ නෙවෙයි. මාර්ගයට වැටෙන්න තව දේවල් තියෙනවා. ප්‍රඥාවත් එන්නවා. හරි? ඒකෙන් ප්‍රඥාව වැඩෙන්න ශ්‍රද්ධාව උදව් වෙනවා. ශ්‍රද්ධාව නැතුවම එනවා නෙවෙයි. යම්කිසි ශ්‍රද්ධාවක් එන්න ඕනනේ මේ මේ මේවා ඇත්තනම් බුදුහාමුදුරුවෝ ඇත්ත ඇති හැටි දැකලාම මේක කියන්න ඇති කියලා අපිට නිකන් ශ්‍රද්ධාවක් එන්න ඕනනේ. නැත්නම් අපි තෝ මොන බුරු ගොඩක්ද කියලා හොයන්නේ නේද? නෑ අපිට හොයන්න හිතෙන්නත් මොකක් හරි ඕනනේ. ඒ ශ්‍රද්ධාව තියෙනවා. දැන් මේකේ දැන් තියෙනවා. දැන් අපි හොයන්න පුරුදු වෙලා තියෙන්නේ දැන් මොකද්ද කරන්න ඕන, කොහොමද කරන්න ඕන, මේක කළොත් හරිද, මේක කළොත් හරිද කියන එකනේ අහන්න පුරුදු වෙලා තියෙන්නේ. ඔව්. ඒ විදිහට හොයන එක නෙමෙයි මේකෙ වෙන්න ඕන. හරි? ඔය ක්‍රමයක් නේද? ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා එහෙම බැලුවොත් හරිද? ඒක ක්‍රමයක්. බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ ක්‍රමය නෙවෙයි. සම්මා දිට්ඨිය ඇති කරන්නේ නැහැ. ලෝකෝත්තර දැක්ම. ලෝකෙට අයිති දැක්ම මොකද්ද? ලෝකෝත්තර දැක්ම මොකද්ද? ඒක ලෝකෝත්තර සම්මා දිට්ඨිය. සම්මා දිට්ඨිය තියෙන කෙනාට තමයි කරන දේ ගැන අහන්න පුළුවන්. මොකද එහෙම නැත්නම් කවුරු හරි කිව්වම ආ මේක කරන්න කිව්වහම ඔහේ කරනවා මිස. මේක කළොත් නිවන් ලැබෙයිද කියන අවබෝධයක් නැහැ. ඉතින් ඒක කරලා ආයෙ ගිහින් අහන්න ඕන ආ මම මේ භාවනා කළා දැන් අනිත්‍ය වැළුක වැළුක දැන් ඇද්ද? දැන් මට මාර්ගඵල ලැබිලාද? මේ කියපු කෙනාගෙන් ගිහිල්ලා අහන්න ඕන. ඉතින් එහෙම ධර්මයක් නෙමෙයි මේ. දැන් මම ඔය කාටවත් කිව්වේ නැහැ මේක කරන්න කියලා. මේ මේක අවබෝධ කරගන්න. ඇහි වෙන සිද්ධිය අවබෝධ කරගන්න. ආයතන ටිකේ වෙන සිද්ධිය අවබෝධ කරගන්න. අවබෝධ කරන්නේ කොහොමද කියලා කිව්වේ නැහැ. ඉතින් ඕගොල්ලන්ට එක එක්කෙනාට හිතෙනවා මෙහෙම කළොත් හරි නේද? මෙහෙම කළොත් හරි නේද? ඒ හිතන එක කරලා බලන්න. එතකොට අවබෝධය එනවනම් Tamanටම පේනවා. දැන් අර අර කියපු අවබෝධය ආවා. ආයි මගෙන් අහන්න දෙයක් නැහැ. ආ මම මේක කළා දැන් හරිද? මම නම් දන්නේ නැහැ. මං පෙන්නන්නේ දැන් මෙන්න මේ විදිහට කළොත් මේ අවබෝධය එයි. මේ වතුරේ ඉන්න බල්ලගේ අනිත්‍ය බල බලා හිටියොත් මේක අවබෝධ වෙයි. මම Tamanට පැහැදිලි. දැන් මගෙන් අහන්න ඕනේ නැහැ නේ අනිත්‍ය බලන්නද කියලා. හැබැයි අනිත්‍ය බලන්න එපා කියනවා නෙවෙයි මේ. බැලුවත් අවබෝධ වෙයිද නැද්ද කියන එක Taman දන්නවා. මගෙන් අහන්න ඕනේ නැහැ. දැන් බල්ලා වතුරට එබීගෙන බල්ලෙක් ඉන්න අමුගේ අනිත්‍ය බල බලා හිටියොත් මට ඇත්ත ඇති හැටි අවබෝධ වෙයි. ඒක වෙන්නේ නැත්නම් අපිට පේනව මොකක් හරි තියනවා කියලා. ඕකේ අනිත්‍ය බල බලා හිටියට අපිට ඇත්ත අවබෝධ වෙයි. නැත්නම් ඒක දකින්න එකත් ප්‍රඥාව. එතකොට පේනවා එහෙනම් මොකක් කළොත්ද අවබෝධය. අන්න එදාට පුළුවන් උපදෙස් දෙන්න. දැන් ඕගොල්ලෝ ඒක දන්නේ නැතුව අහන්න. ඉතින් අහනවා ආයේ අහගෙන ඉඳලා ආන්තිමට අහනවා ආයේ ඉතින් මේකේ අනිත්‍ය බැලුවහම හරි නේද ඕක අවබෝධ වෙන්නේ. ඉතින් ඕක හැමදාම කිව්වත් ඔච්චරයි. ඉතින් මේ ප්‍රශ්න අහන්නේ සම්මා දිට්ඨිය නැතිකමමයි දැන්. මේ ලෝකෝත්තර කියන එක තේරුම් ගත්තේ නැතිකම. ඔව් තමන් විසින් සම්මා දිට්ඨිය ඇති කරගන්න ඕන. වෙන කෙනෙකුට බෑ බලෙන් සම්මා දිට්ඨිය දෙන්න. සම්මා දිට්ඨිය ඇති වුණ දවසට අහන්න ඕන වෙන්නේ නැහැ. දැන් මෙහෙම කරාම මේ අවබෝධයයි. තමන් දන්නවා. ඒතකොට මග නොමග අවබෝධ කිරීමේ ශක්තියක් එනවා. ඒක විදර්ශනා ඥානයක්. මග්ගා මග්ග ඥාන දස්සන විසුද්ධිය. නැව ඕක නැති හින්දා තමයි අරයගෙන් අහනවා මෙයාගෙන් අහනවා අර කීප එක හරියද මේ කීප එක හරියද ඉතින් ඔක්කොම අච්චාරුවක් වෙලා තියෙන්නේ නේද? කවුරු කියන එක හරියද කියලා දන්නේ නැහැ. හැම තැනම එක එක භාවනා කියා
දෙනවා.
රහත් වීමෙන් පටන් අරන් ආපහු වෙන්න බෑ. ඒ අවබෝධය. ඉතින් ආයේ අහන අනිත්‍ය බලන්න ඕන ප්‍රසාද රූපේට. ඕනනම් බලන්න. එතකොට Tamanට වැටහි මේක වැළුනහම අවබෝධයක් එනවද නැද්ද? කරලා බලන්න. දැන් ගන්න ඕන අවබෝධය පෙන්වුව නේද? පළවෙනි එක අපි යමක් තියනවා කියලා හිතන එක රැවටීමක් කියලා පේනවා. එහෙන් දැකලා දෙයක් කියනවා කියලා හිතුවොත් ඕක රැවටීමක් කියන එක නිකන් නුවණක් එනවද? ඒ වුණාට අපිට සාමාන්‍ය ජීවිතේදී එහෙම
නැහැනේ.
මේ මොනවද තියනවා කියලා හිතෙන් දකින්න දකින්න එක. දැන් ඒක මුලාවක් කියන එක නුවණින් පේනවා. අර වතුරට එබෙන බල්ලා වගේ. පේන නිසා තියනවා කියලා හිතුවා. ඒකට පේන දේ තියනවාමයි කිව්වොත් මුලාවක් කියන එක දැන් අනිත් පැත්තෙන් පෙන්නනවා. නැත්තම් මේ තියෙන දෙයමයි පේන්නේ කියලා අපි ඇහෙනම් පාවිච්චි කරලා තියෙන්නේ අරක දෘෂ්ටියක් කියන එක දකින්න නේද? එතකොට යම් කිසි භාවනාවක් කරාම ඔන්න ඕක කැඩෙනවා නම් තමන් දන්නවා මේ මාර්ගය වැඩෙනවා. යම් කිසි භාවනාවක් කරාට ඒ දෘෂ්ටියෙන් මිදෙන්නේ නැත්තම් ඒක ලෝකෝත්තර මාර්ගය වෙන්න බෑ. තාම ඉන්නේ ලෝකේ. ඒක වතුරට එබෙන බල්ලා තාමත් බල්ලෙක් ඉන්නවා කියලා රැවටෙනවා නම් තේරුම් ගන්න ඕනේ තාම ලෝකෙදයි. ඒක උගේ භාවනාව වෙන්න ඕනේ ඕකෙන් මිදෙන මාර්ගය. නේද? ඒකයි මේක තේරුම් ගන්න කියන්නේ. දැන් ඇහි රැවටීම තමන් හොඳට තේරුම් ගන්න ඕන අවබෝධ කරගන්න ඕන. ඒ අවබෝධය එනකොට තමන්ට පේනවා දැන් මෙහෙම බැලුවොත් තරමුලාවෙන් මිදෙනවා. මේ විදිහට බැලුවොත් දැන් දන්නවනේ මුලාව මොකද්ද කියේ. නේද? ඒක මේ මුලාව අඩු වෙයිද මම? ඔව් ඒ බොරුවක් නේ කියලා දැනගන්නේ නුවණින්. ඔව්. මේ නුවණින් හිතනකොට එහෙමයි. බොරුවක් කියලා ඉතින් මේ තාම පොතේ දැනුම
විතරනේ.
දැන් ඒක ප්‍රත්‍යක්ෂ කරගන්න විදිහක් හොයාගන්නවා. දැන් මං කියවද පේන දේ නැහැ කියලා හිතන්න ඕනේ. පේන දේ බොරුවක්. ඔව්. ඒ අවබෝධය එනමනම් මොකක් හරි විදිහකට හඳයි. ආ කොහොම අන්න ඔතකට තමයි මාර්ගය වෙන්නේ. ඔව් දැන් අපි මේ දැනට තියනවා කියලා හිතන එක මුලාවක් කියන එක පෙන්නනවා.
අවබෝධ කරගත්තාම
අවබෝධ කර.
තීරියක් නැහැ නේද?
ඒක අවබෝධ වෙයි නැද්ද කියලා. දැන් තියනවා කියලා හිතන එක මුලාවක් කියලා තේරුම් ගන්න පැහැ කරන මුලාවක්. ඇහැ නිසා වෙන මුලාවක්.
තීරියක් නැහැ නේ.
ඒ කියන්නේ අපිට පේන ඕනම දෙයකට ඔක යොදන්න පුළුවන්. ඇහි පෙනීම. පෙනීම නිසා දැනගන්න ස්වභාවයක් තියෙනවා. පෙනීම. දැනගන්න ස්වභාවය හිත ඇතුලේ වෙන වැඩක්. මේකට එළියේ සම්බන්ධයක් නැහැ. කනායතනේ මෙහෙමයි. දැන් ඇහැට හරියට දැම්මොත් කනටත් ඕකමයි කියලා
පේනවා.
එතකොට ඇහෙන් මොනවා හරි දැකලා දැනගත්තා නම් Taman දක්ෂ වුණොත් ඇහැ කරන්නේ මේකේ සටහනක්. මොන චිත්‍රයක් ඇඳලා දුන්නා මේ චිත්‍රය බැලුවා. චිත්‍රේ තියෙන්නේ එළිය නෙමෙයි. ඔය ටික නිකන් හිතට පෙන්වන්න පුරුදු වෙන්න. මොකද අපේ අර අනික් රැවටෙන දෘෂ්ටිය බලවත්. ඒක කඩන්න ලේසි නෑ. සිහිය තිබුණ නැත්නම් මුලා වෙනවා. සිහිය විතරක් නෙමෙයි නුවණ තිබුණ නැතත් මුලා වෙනවා. සිහියයි නුවණයි සති සම්පජන්නකාරී හොති. සිහියයි නුවණයි දෙකම යෙදෙන්න. දැන් නුවණ ගන්න තමයි මේ අවබෝධය දෙන්නේ. ධර්මය අහලා අවබෝධ කරගන්න ඕන නුවණ ගන්න. සම්පජානයි. ඒ සම්පජානයේ එක්ක සතිය යෙදුනොත් ඔන්න ලෝකෙන් ඈතර වෙන මාර්ගය වෙනවා. සති සම්පජාන. එතකොට තමයි සතිපට්ඨානෙ වඩන්න පුළුවන් කෙනෙකුට. හරි. ඔය දෙක නැතුව සති සතර සතිපට්ඨානෙ වඩන්න බෑ වඩනවා කිව්වට. ඔව් පෙර සංසාරේ නෙමෙයි මේ සංසාරේ මේ ජීවිතේ රැවටිච්ච ටිකක් ගන්න. පෙර ඒවා එන එක අපිට නවත්තන්න බෑ. පෙර රැවටිලා ඉවරනේ. දැන් අතීතයට ගිහින් රැවටීම නැති කරන්න බෑනේ. පුරුද්ද එනවා. ඒක හරි. ඉතින් ඒක නවත්තන්න පුළුවන්ද? අතීතයට ගිහින් ආයේ ඒක කරෙක්ට් කරලා ආපහු එන්න බෑනේ. නේද? මොකද්ද කරන්න පුළුවන්? මේ මොහොතේ රැවටෙන්නේ නැතුව ඉන්න. එතකොට පෙර ඒවයි ප්‍රශ්නයක් නැහැ. මේ මොහොතේ රැවටුම් නැත්තම් අතීතේ කොච්චර රැවටුණත් ගැටලුවක් නැහැ. හැබැයි මේ මොහොතේ රැවටෙන්නේ නැතුව ඉන්න එක ලේසි නෑ. ඒක තමයි දැන් කියන්නේ. මේ මොහොතේ දකින්නකොට තේන දේ තියෙනවමයි කියනකොට රැවටුණා. මැද තෙවරෙන්නේ නැතුව ඉන්නේ. ද දැන් ඕකේ ඇත්ත ඇති හැටි දකින්නකොට ඔයගොල්ලෝ අමුතුවෙන් සක්කාය දිට්ඨියක් ගැන හොයන්න ඕනේ නැහැ. නැහෙන් දැකලා එළිය දෙයක් පණවන්න නැති වෙනකොට ප්‍රහාණය වෙන්නේ සක්කාය දිට්ඨිය. නැහෙන් දැක්කහම එළිය දෙයක් තියනවා කියලා හිතුවොත් හටගන්නේ සක්කාය දිට්ඨිය. ඒක පැහැදිලිද? බල්ල වතුරට බිලා බල්ලෙක් ඉන්නවා කියලා හිතනකොට වතුරේ මේ හටගෙන තියෙන්නේ මේ ගොඩ ඉන්න බල්ලගේ සක්කාය දිට්ඨිය. නේද? ඇයි එයාට අත්දකින්න බල්ලෙක් ඉන්නවා. එතකොට එයාට ආයතන ඕන ඒ බල්ලව අත්දකින්න. ඒ සක්කාය දිට්ඨිය. දැන් ඇහෙන් දකිනකොට වතුරේ බල්ලෙක් පෙනෙන්නේ නැත්නම් එතකොට තමන් තුළමනේ හිතේ ඇති වෙන චේතනා කියලා. එතකොට එළියයි බාහිරයි වෙන් කිරීමක් නැහැ දැන්. එළියයි අභ්‍යන්තරයි
එළියමක් නැහැ.
බාහිරෙ නෙමෙයි. වෙන් කරන්නේ අභ්‍යන්තරය පණවන් අභ්‍යන්තරේ නෙමෙයි බාහිරේ පණවන්නේ නෑනේ. බාහිරේ පණවන්නේ නැහැ කියන්නේ අභ්‍යන්තරයක් ඉතුරු වෙයිද?
අභ්‍යන්තරේකුත්
නෑ. නෑ. දෙකොණක් කියන්නේ එකකට සාපේක්ෂවයි අනිකටයි. අපි මේ පැත්ත ගැන කතා කරන්නේ නැත්නම් මේ පැත්තට ඉන්න බෑ. තේරෙන්න? අර සාපේක්ෂයි. මේ පැත්ත තිබුණොත් තමයි මේ පැත්ත තියෙන්නේ. එක පැත්තක් නැති වුණත් අනිත් පැත්තට පිහිටන්න බෑ තනියම. ඒ කියන්නේ දැන් අපේ ආයතන 6 ඕන වෙන්නේ අභ්‍යන්තර බාහිර වෙන් කරන තාක්කල් විතරයි. මොකද බාහිරේ අත්දකින්නයි අභ්‍යන්තර ආයතන 6 ඕන වෙන්නේ. බාහිරේ පිහිටියේ නැත්තම් මේ ආයතන අවශ්‍යද? නෑ. ආයතන වලට පිහිටන්න බෑ. ආයතන පිහිටන්නේ නැහැ කියන්නේ මම පිහිටනවා නෑ. මගේ ඇහැ ඕන වෙනවද එළියේ තියෙන දේ දකින්න? දැන් බල්ලෙක් ඉන්නවා කියවහම මගේ ඇහැ ඕන ඌ ඉන්නවද බලන්න. නේද? බල්ලෙක් නැත්තම් ඇහැක් ඕනද? බල්ලෙක්ව දකින්න ඇහැක් ඕනේ. මොකද බල්ලා පිහිටවන. ඒක හිතෙන් හදපු මුලාවක් කියලා දන්නවා. එහෙම මේ එළිය දෙයක් තියනවා කියලා හිතපු ගමන් ඒක අත්දකින්න අපිට ආයතන ඕන වෙනවා. ඔන්න තණ්හා කරනවා ආයතන. ඒක අත්දකින්න ඕනේ. අත්දකින්න නම් ආයතන. ආයතන නැතුව බාහිරේ අත්දකින්න බෑ. අපේ ලෝකෙට ආйти. දැක්කේ. ලෝකයේ ඉක්මවා යන දැක්මේදී මොකද වෙන්නේ? බාහිරයක් පණවන්නේ නැහැ ආයතන හින්දා. මුකුත්ම නැත් නෙමෙයි. ආයතන හින්දා අපි හිතන්නේ එළියේ තියනවා
කියලා.
තණ්හා කරන හින්දාමයි ආයතන ලැබෙන්නේ. මේ නිකන් කවුරුවත් බලෙන් දීලා නෙමෙයි. තමන්ගේ තණ්හාවෙන්මයි ඔය ආයතන ටික හදාගෙන
තියෙන්නේ.
ඒ හින්දා තමයි Tamanටම පුළුවන් මේ තණ්හාව අයින් කරාම ආයතන උපද්දන්නේ නැතුව ඉන්නේ. ආයතන වලට තණ්හා කරන්නේ නැති වුණ දවසට ඔන්න තණ්හාව ක්ෂය කරපු දවසට නැවත උපදින්නේ නැහැ. නැවත උපදින්නේ නැහැ කියන්නේ ඊළඟ මොහොතේ ආයතන උපද්දන්නේ. ඊළඟ මොහොතේ පංච උපාදානස්කන්ධ උපද්දන්නේ. දැකපු දෙයක් පිළිထන්නේ නැහැ නේ ආයෙ බලන්න. කට ආයෙ බලන්න ආයතන අවශ්‍ය වෙන්නේ නැහැ. අන්න ආයතන නිරෝධය. ආයතන නිරෝධයි කියන්නේ රහත් වුණ පංච උපාදානස්කන්ධ නිරෝධය. ආයතන හට ගන්නවා කියන්නේ පංච උපාදානස්කන්ධ හට ගන්නවනේ. ආයතන නිරෝධා කියන්නේ සලායතන නිරෝධා පස්ස නිරෝධය. හෑ හෙ නිරෝධය ඒකතනක් නිරෝධ නම් අනිත් ඔක්කොම නිරෝධයි. නාම රූපත් නිරෝධයි, විඤ්ඤාණත් නිරෝධයි, පස්ස නිරෝධයි, වේදනා නිරෝධයි, තණ්හා නිරෝධයි, උපාදාන නිරෝධයි, භව නිරෝධයි, ජාති නිරෝධයි. ඒ නිරෝධේ මරුණයින් පස්සේ ලැබෙන එකක් නෙවෙයි. ජීවත්ව ඉති මේ මොහොතෙමයි රහත් වෙන්න පුළුවන්. ආතන් වහන්සේලා කවුරුවත් මැරුණායින් පස්සේ ගිහින් රහත් වුණා නෙවෙයිනේ නේද? මේ ජීවිත කාලය තුලමයි අවබෝධ කළේ. ඔය වගේ ධර්මතාවයක් තියෙනවා. අවබෝධයක් ගන්න තියෙනවා. එතකොට ආයතන උපද්දන්නේ අවිද්‍යාවෙන් කියලා නුවණක් ආපු දවසට තාම ඒ නුවණ තියනක් දන්නේ නැහැ. දැන් ආයතන උපදින්නේ එක එක හේතු කිව්වනේ, ආහාර හින්දා කිව්වා, තණ්හාව හින්දා කිව්වා, කර්මය හින්දා කිව්වා, අවිද්‍යාව හින්දා කියලාත් ඔන්න පෙන්නනවා බුදුහාමුදුරුවෝ.
සේතර පැවැත්මට ආහාරය වන ඇහැට ආහාරයක් වනේ, රූපේ කනට ශබ්දේ ආහාරයක්, ගන්ධ සුවඳ ඒකත් ආහාරය. ඒතර පැවැත්මට ඒක ඕන වෙනවනේ.
ඒවත් ආහාර, ඔය කන බොන දේවලුත් ආහාර, ගන්න හුස්මත් ආහාර, බොන වතුර ටිකත් ආහාර. ආහාර ජාති ගොඩක් තියෙනවා. ආහාරය හේතුවක්. නිමිති වලින් ආයතන උපදින. නිමිති ඉතුරු කර ගැනීමමයි ආයතන උපදින්න හේතුව. දැන් ඔන්න බල්ලා වතුරට බීලා නිමිත්තක් නේ හදන්නේ. ඔය නිමිත්තමයි ඌට තරහාරම් පුරන්න හේතු වෙන්නේ. ආය ආයේ සිහි කරන්න හේතු වෙන්නේ මේ නිමිත්ත. ආයේ හෙම් බලබලාම පුරන්න ඕනේ නැහැ. එක සැරයක් දැක්කහම ඇති. මතක් කර කර පුරන්න. තියෙන නිමිති කියනකොට තේරුම් ගන්න නිමිති හදලා තියන්නේ අවිද්‍යාවෙන්. අවිද්‍යාව තියෙනකන් ඒව නැති වෙන්නේ. අවිද්‍යාව නැති වුණ දවසට නිමිති හදන්නේ. දැන් අලුතෙන් හදන්නනේ තියෙන නිමිති උදව් කරගන්න. දැන් මේ මොහොතේ ඇහෙන් දැක්කහම චිත්‍රයක් දකින්න. චිත්‍රයට අදහස් ටික දෙන්නේ පරණේව උදව් කරගෙනනේ. එතකොට පරණේව උදව් කරගන්නේ දැන් අලුතෙන් හදන්නනේ නිමිත්ත. පාවිච්චි නොකරන තත්ත්වයට එනවා. ඒක හරි. පරණේව තිබුණා කියලා ගැටලුවක් නැහැ. මොකද ඒවා අපි පාවිච්චි කරන්නේ නැහැ අලුතෙන් මුලා වෙලා හදන්න. එතකොට ආයෙ උපදින්නේ නැහැ. දැන් එතකොට දැන් ඇහෙන් රූප දැකලා නිමිති හදන්න නැති ගානට ආවහම දැන් නිමිති හදන්නනේ පරණේව ඇදලා ගන්න. දැන් නිමිති හදන්න නැත්නම් අපිට ඒවා වැඩක් නැහැ. හරි. වඩුව ගේ හදන්න නැත්නම් ඔය සිමෙන්ති ගඩොල් කොට ගැහුවට වැඩක් නැහැ. මේ ආයතන නිරෝධයි. ඔව්. ඒක සංහාව නැමැති වඩුව හරියට දැක්කහම අර පරණ ඒවා කොච්චර තිබුණත් ඒක ගැටලුවක් නැහැ. ඒ වයින් කරනවා කියලා කතාවක් නැහැ මේ. නැත්තයි ඒක ඕක කරන්න බෑ මේ සංසාරේ ගොඩ ගහපුවා. කණි කරන්නේ. කවදාවත් නිකන් දකින්න බැරි වෙනවා. එහෙම නෙමෙයි මේ මොහොතේ. මේ මොහොතේ නුවණ පිහිටියද අවිද්‍යාව යෙදුන් නැද්ද එකක්වත් නැහැ. අවිද්‍යාව නැත්තම් මේ මොහොතේ, ඒ කියන්නේ ඇත්ත ඇති හැටි දැක්කනම් සංඛාර නැහැ, විඥාන නැහැ, නාම රූප නැහැ, සලආයතන නැහැ, පස්සේ නැහැ, වේදනා නැහැ, සංහා නැහැ, උපාදාන නැහැ, භව නැහැ, ජාති නැහැ. ඔව් මේක තමන් තුලින් දකින්න පුළුවන් දෙයක් සංදිත්තික. කාලයකට අහු වෙන්නේ නැහැ මේක. ඒ කියන්නේ අපි කාලයකට අහු වෙන්නේ නැහැ කියන්නේ මේ අතීත අනාගත වර්තමාන කියලා දෙයක් පිහිටන්නේ. දැන් අපි රූපයක් පෙනෙවුවහම ඔය රූපේ අතීත රූප, වර්තමාන රූප, අනාගත රූප ඔහොම හිතන්න පුළුවන්. එහෙම දෙයක් යෙදෙන්නේ නැහැ. මොකද රූපේ පනවන්නේ. වතුරේ බල්ලෙක් ඉන්නවා කිව්වොත් නේ ඌ ඉස්සරත් හිටියා දැනුත් ඉන්නවා අනාගතෙත් ඉන්නවා කියන්නේ. දැන් බල්ලා පිහිටන්න හේතු ටික යෙදෙන්නේ නැත්නම් බල්ලෙක් පිහිටන්නේ නැහැ. එතකොට කාලයකට අයිති වෙයි. නෑ. කාලයට දාන්නේ ලෝකෙට අයිති දෙයක්. ලෝකෙට අහු වෙන්නේ නැති වෙනකොට කාලය කිව්වා. ලෝකෝත්තර වෙනකොට කාලය පිහිටන්නේ නැහැ. අවකාශෙ පිහිටන්නේත් නැහැ. බාහිර ලෝකනේ අපි ස්පේස් කියලා බෙදන්නේ අරවා මේවා කරලා. ඒක පිහිටන්නේත් නැහැ. ඒක පිහිටන්නත් ලෝකේ જાති තියෙන්නේ නැහැ. ලෝකෝත්තර වෙනකොට කාලයකුත් නැහැ, ස්පේස් කියන එකක් නැහැ, අවකාශය කියන එකක් පිහිටන්නේ නැහැ. කියන්නේ තිබිලා නැති වෙනව නෙවෙයි. පිහිටන්නේ. පිහිටන්න අවශ්‍ය දේවල් නැහැ. ඒක ලෝකෙට අයිති දේවල් ඔය කාලයයි අවකාශයයි ආරෝපණය කරනවා. අපි ලෝකෙට අහු වෙන්නේ නැති වෙනකොට ලෝකේ තියෙන ධර්මතා යෙදෙන්නේ නැහැ එකක්වත්. සැප දුක යෙදෙන්නේ නැහැ. ඒවා ලෝකෙටයි.
පව්පින්නොත් නැහැ.
පව්පින්නේ. කර්ම නැහැ. ලෝකෝත්තර කියනකොට ලෝකෙටයි තියෙන එකම දෙයක්වත් යෙදෙන්නේ නැහැ. දෙකම එක නෙමෙයි. එක වගේ අර්ථ තියෙනවා. ඕපනායක කියන්නේ මොකද්ද? වාර වචනවල තේරුම් ඉතින් එක එක මට්ටමේදී එක එක එනවා. සම්දිට්ඨික කියන්නේ මේක තමන් තුළින්ම දකින්න ඕනේ. නුවණින් ඒ කියන්නේ මේක අර නිවනටම පමුණුවන කියන අදහස ඕපනායක කියන එකකින් මේ ඇත්ත ඇති හැටි දකින්නම පමුණුවන ගතිය. අනේ ඒ වගේ අදහසක් එන්නේ. මේ පොඩි පොඩි වෙනස්කම් තියෙන්නේ. ඒ ගතිය Taman තුලින්මයි අද්දකින්. ඒක කාගෙන්වත් අහලා හරි උපකරණකින් හරි එහෙම දකින්නව නෙවෙයි. Taman තුලින්ම ඒ ඇත්ත ඇති හැටි දකින්න එක. ඒ හිපස් එක කියන කොටත් ඒකට සමාන වෙනවා. ගැඹුරට යනකොට. ඇලිත් බලන්න කිව්වට ඒ අර ලෝකෙට අයිති මට්ටමින් එහෙම කිව්වට එතනක් කියන්නේ Taman තුලින්ම මේක දකින්න පුළුවන් එන්න බලන්න. Taman තුලින් ප්‍රත්‍යක්ෂ කරන්න ඕනේ. තව කෙනෙක් කියන හින්දා නෙවෙයි. එහෙමද? ඔව් මේ ඇත්ත ඇත්ත ඇති හැටියට දකින්න පුළුවන් ඕන කෙනෙක්ට. ඔය ටිකට අහු වෙනවා ඔය වචන ටික ඔක්කොම අන්තිමට. ඔව් එක එක මට්ටමේදී ඔයයි දෙන තීරුමුත් ඉතින් මේ වෙනස්. මොකද මේ ලෞකික කෙලෙස් මට්ටමෙන්නේ ඔකට තීරුම් දෙන්නේ එක එක්කෙනා. ඒකට ඒගොල්ලන්ට වැටෙන මට්ටමේදී එක එක අදහස් එනවා. ගැඹුරට යන්න යන්න ඔය ඔක්කොම අන්තිමට මේ නිකන් හරි පැහැදිලි. ඔකේ ගැඹුරින්ම තියෙන්නේ මේක Tamanටම දකින්න පුළුවන් දෙයක්. අත් දකින්න පුළුවන් සත්‍යයක්. එතකොට ඉතින් ප්‍රශ්න කරන්න පුළුවන් Taman කොහෙද ඉන්නේ කියලා. එක වේ. ඒකයි වන්ක එක එක කෙලස් වට්ටවට ඔක වෙනස් වෙනවා. ඒක අත් දකින්නේ කවුද කියලා ඔහොම අහගෙන යන්න පුළුවන්. ඒ ප්‍රශ්න එන්නේ නැහැ. ඒ දෙන්නේ නැහැ මේ ඇත්ත දැක්මයි.
ධර්මයේ දකින්න ඕනේ සේම.
ඔව් ධර්මයේ දකින්න. ධර්මයේ දකින්නවා කියන්නේ මේ පටිච්ච සමුප්පන්න බව දකින්න එක. පටිච්ච සමුප්පාදයේ දකින්න. පටිච්ච සමුප්පාදයේ දකින්නවා කියන්නේ මේ හේතු ප්‍රත්‍යය දකින්න එක. යං කිංචි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං. ඔතන ඔන්න ඔය ඕක තේරුම් ගන්නකොට ගන්නකොට අර අනිත් ප්‍රශ්න ටික යෙදෙන්නේ නැති වෙනවා. මොකද ඕවා තියෙනවා කියලා හිතාගෙන තමයි අපි ප්‍රශ්න ටික අහන්නේ. ඒ ලෝකෙට අයිති මට්ටමෙන් ප්‍රශ්න අහනවා කියන්නේ ඕවා තියෙනවා කියලා හිතාගෙන. අර හේතුඵල සම්බන්ධය නැත්තම් පටිච්ච සමුප්පන්න බව තේරුම් ගන්නකොට ඔය ප්‍රශ්න වලට අර්ථයක් නැති වෙනවා. මොකද ඔය ඔක්කොම ලෝකෙට අයිති දේවල්. ලෝකෙට අයිති ප්‍රශ්න. ඒක අර ගැඹුරු ටිකෙන් ටික ගැඹුරට යන්නේ හින්දා මේවා මේ නිවන ගැන කොච්චර ප්‍රශ්න කළත් අපිට හරිම උත්තරේ ලැබෙන්නේ නැහැ. මේක අර අර විදර්ශනාවෙන් ප්‍රඥාව වැඩෙනකොට අවබෝධ වීමක් තියෙනවා මිසක් අර නිකන් අනුමානෙට මෙහෙම මේ වගේ දෙයක් කියලා කියන්න විතරයි පුළුවන් ඒක අර අපේ කෙලස් ඔව් කෙලස් මට්ටම් වලට පේන විදි දර් කර්ම ඔව් කර්මය ගැන හිත වැඩ කරන හැටි ගැන ඔයා හිතා ගන්න බෑ අපේ මට්ටමට ඕක අහු වෙන්නේ නැහැ අචින්ත කොච්චර කිව්වත් මැරෙනකොට ඉන්නේ මොන කර්මෙද විපාක දෙන්නේ ඉන්නේ කියලා ඔක කාටවත් හිතා ගන්න බෑ ඒක අචින්තය මම මෙච්චර පින් කළා එහෙනම් මට මේකමයි යන්නේ මන් දිව්‍ය ලෝකෙමයි යන්නේ එහෙම කියන්න බෑ ඒ හින්දා තමයි මේ සිද්ධ වෙන දේ තේරුම් අරගෙන මේ පුළුවන් තරම් ඉක්මනට මේක අවබෝධ කරගන්න. හරි. ඒ අවබෝධ කරන්න බැරි දෙයක් නෙවෙයි. ඒකයි. මෙච්චර කියන්නේ මේ දැක්ම ඕන කෙනෙකුට ලබා ගන්න පුළුවන්. දැන් ඔයාලන්ට අර ඒ ලබා ගැනීමට අවශ්‍ය මූලික දේ යෙදිලා තියෙනවා. මොකද පෙර කුසල කර්මයක්නේ. බලපාලා තියෙන මේ ජීවිතේ ලැබෙන්න, මනුෂ්‍ය ජීවිතේ ලැබෙන්න. එතකොට පෙර කුසල කර්මයක්මයි ධර්මය අහන්න ලැබෙන්නේ. ඔය දෙක යෙදිලා තියෙනවා. ඊටු ටික මේ මොහොතේ කරන්න ඕන වැඩ. පෙරපින් තියෙනවා. මේ වගේ පොඩි කිරිසක් නියැලුණා නම් දෙයක් නැහැ. මම අප්පා එක්ක එක බලන්නේ පෙරපින් නැහැ. ඒක ඒ අනිත් අය ගැන කොහොම වෙතත් Taman ගැන හිතන්න පෙර තිනක් තිබුණ හිඳමයි නะ මේ මනුස්ස ජීවිතේ ලැබුණේ ධර්මයක් අහන්න ලැබුණේ ඔක ක්ෂණ සම්පත්තිය ආයේ තව පින් ගැන හොය හොයා ඉන්න එක නෙමෙයි දැන් කරන්න ඕනේ ඒකෙන් ප්‍රයෝජන ගන්න හරි මොකද ආපහු ඔය සම්පත්තිය ලැබෙයිද කියන එක අර මං කිව්වේ එකලොතරයි දිනුමක් ලැබිලා තව එකක් දිනන්න බලා ඉන්නවා වගේ බොහෝම කලාතුරකින් වෙන එකක් වුණාම අපි ඒකම ආයේ වෙයි කියලා බලන්නේ. ඒක කරන ලොකුම මෝඩ වැඩක් නේද? ඔව් දැන් හරියට ලක්ෂයක දිනුමක් ඇදුනහම ලොතරැයියකින්. ඒ ලක්ෂෙම ගිහිල්ලා තව ටිකට් ගන්න. මේක නුවණක්කාර වැඩක් කියලා හිතනවද කවුරුව? තව තව ලක්ෂයක් ඇදුනහම පුළුවන් මට ඕන ටික කරගන්න. ඒ හින්දා මේ ලක්ෂෙම මම ලොතරැයි ගන්නවා තියෙන තරම. ඒක නුවණක් කාර වැඩද? ඔන්න ඔය වගේ වැඩක් මේ දැන් ධර්මයේ අහන්න ලැබිලා තියෙනවා. නෑ මට ආයි chance එකක් එයිනේ. මේ හින්දා දැන් තව පින්ට් එකක් එකතු කරගන්න. ධර්මයේ ඔහේ තත්ත්වක තිබුණා. නෑ ඒක තමයි ඒ සසරේ තියෙන භයානකකම අපට පේන්නේ. ඒක ඉතින් බුදු කෙනෙක් පෙන්වලා දෙනවා. මේ වගේ භයානක තත්ත්වයක් තියෙනවා. අපි හිතන් ඉන්නේ නෑ නෑ ඊළඟ සැරෙත් අපි සුගතියේ තමයි. අර එක සැරයක් ලක්ෂයක් ඇදෙනවා තව ආයෙ ඇදෙනවා ආයෙ ඇදෙනවා. මම තමයි හිතන්නේ. අර හම්බ වුණ සල්ලි ටික වියදම් කරලා ගන්න. ඊළඟ සැරේ පුළුවන් මේක කරගන්න. අදගත් දෘෂ්ටිය නෙමෙයි මෙච්චර කල් ගෙනන් ආපු දෘෂ්ටිය තමයි පේන දේ තියෙනවා තියෙන නිසාම පේනවා මේ එතකොට ආයතනේ තේරුම් ගන්න ඕන ආයතනෙන් පෙන්නුම් කරන ස්වභාවයක් තියෙනවා ඒක එකක් පවතින ස්වභාවය වෙන එකක් ඒක මොකක්ද කියන එක දැන්ම හොයන්න ඕනේ ඔය දෙකක් කියලා දකින්න වෙන් කරගන්න ඕනේ පේන ස්වභාවයක් තියෙනවා ඒක ආයතනේ හැකියාවන විඥානේ දකින්න හැබැයි ඒක අර චිත්‍රයක් දිහා බලනවා වගේ දෙයක්. ඒ නිසා එළිය තියනවා කියන එක චිත්‍රය බලලා කතාවක් කියනවා වගේ වැඩ. ඔය දෙක වෙන කරගන්න. එළියේ දේ ගැන හිතලා කියනවා මිසක් ඒ දේ ඇත්ත ඇති හිතියක් දකින්න බෑ මේ ආයතන. ඇහෙන්නම් කවදාවත් බෑ එළියේ තියෙන විදිහ අප දකින්න. ඇහෙන් ඇඳලා දෙන චිත්‍රය දකින්න විතරයි පුළුවන්. කනෙන්නම් කවදාවත් බෑ එළියේ තියෙන ශබ්ද ස්වභාවය අඳුරගන්න, එළියේ රූප ස්වභාව අඳුරගන්න. කන නිසා හදලා දෙන ඇඳලා දෙන චිත්‍රයක් තියෙන ඕක දකින්න විතරයි පුළුවන්. නාසයත් ඔහොම. නාසයෙන් කවදාවත් බෑ එළියේ තියෙන ගඳ සුවඳ හරි දේවල් හරි දැනගන්න. ඒ ගඳ සුවඳෙන් නාසයේ තියෙන මේ ප්‍රසාදයේ ඇඳලා දෙන ප්‍රසාද රූපයේ කියන චිත්‍රය දකින්න විතරයි විඥාණයට පුළුවන්. මොනවයින් නැහැ. ඒ ජීවයෙන් ඇඳලා දෙන මෙහි තියෙන සතහන, Taman තුල තියෙන සතහන දකින්න විතරයි විඥාණයට පුළුවන්. ඒකයි මේ ලෝකේ මේ බඹයක් වගේ ශරීරය තුලින් දකින්න කියන්නේ. ආයතන හය තියෙන ශරීරෙනි. නේද? එතකොට ආයතන හයෙන් ඇඳලා දෙන චිත්‍ර ටික තියෙන්නේ ශරීරය තුල. විඥාණයට ආරමුණු කරන්න පුළුවන් ඕවා ටික නිසා මේ ශරීරෙන් බාහිර එකක්වත් විඥාණයට අහු වෙන්නේ නැහැ. මොකද මේ ආයතනයක් හින්දාමනේ විඥාණය ආයතන ඉදව කරගෙනමනේ විඥාණය පහළ වෙන්නේ. ඒ විඥාණයට බාහිරේ අත්දකින්න බෑ. ඔන්න ඕක තේරුම් ගන්න. ඕක සරින් සරේ ආයතන වලට දාලා බලන්න.
දැන් ඒ දිසාමංශයේ වර්ණ ඡායාව තමයි ඇසින් වර්ණ විඥාණය ගන්නකේ දිසාමංශ ලොකු බෙලි හදනකොට ලොකු ක්ලාස් දාලා කියනකොට එතන අර ක්ලාස් එකක් තියෙන බව පෙන්වන මොනවාරි අපි
ඔව් විදුරුවේ තියෙනවා පේන්නේ නැති හින්දා විදුරුවේ මොකක් හරි පේන්න දෙයක් අඳින්න. අන්න
වර්ණ ඡායාව තමයි විඤ්ඤාණය.
ඔව් ඒ ඇඳපු දෙය තමයි විඤ්ඤාණය.
නැත්නම් ඒක බංකල යමනක් නුත් පේන්නේ. එතකොට යනවා සමහර කිලෝමීටර කඩාගෙන. ඒ වර්ණ ඡායාව තමයි
විඤ්ඤාණය. ඔය ඉතින් ඒක උපමා ඉතින් Tamanට හිතෙනවා මේක දකින්නකොට ඒක හොඳයි. එහෙම මොන උපක්‍රමේ හරි යොදලා තේරුම් ගන්න ඕන මොකද්ද කියන එක අවබෝධ කරගත්තාම ඒ අවබෝධ කිරීම තමයි සම්මාදිට්ඨිය. කරන ඔව් මෙතන කරන ක්‍රමේ නෙමෙයි සම්මාදිට්ඨිය වෙන්නේ. ඒ ටික ඔක්කොම යෙදෙනවා. ඔව් දැන් ඔය ආහිර ලෝකේ අභ්‍යන්තර ලෝකේ හදාගන්න එකයි වෙන් කර ගන්නකොට ඉතින් බාහිර ලෝකේ පෙර තිබුණාද දැන් තිබුණාද අනාගතයේ තිබුණාද ඔය යෙදෙන්නේ නැති වෙනවා. හරි. ප්‍රසාද රූපේ ඉතින් වර්තමානයේනේ පහළ වෙන්නේ. ඒකට අපිට ඕක ඉස්සෙල්ලා තිබුණාද දැන් තිබුණාද අනාගතයේ තිබුණාද ඌට යන්නේ නැහැ. මොකද එළිය ගැන දැනගන්න බෑ. තිබුණා කියලා හරි මොකක් හරි කියන්න තියෙනවා දෙයක් කියලා අපි විශ්වාසයක් එන්න ඕනේ. අපි දැනගන්නවා කියන එක එන්න ඕනේ. දැන් මේකෙන් එනවා දැනගන්න බැහැයි කියලා. මේ ආයතනෙන් අපිට එළිය ගැන දැනගන්න බෑ. ඉතින් දැනගන්න බැරි දෙයක් ගැන කතා කරන එක වැඩක් නෑ කියලා පේනවා. ඈ ඔව් ඒවට උත්තර තියෙනවා ඔතන තව ටිකක් දකින්න ඕනේ. ඔක හරියට අර වතුරේ ඉන්න බල්ලා ගැන එන ප්‍රශ්න ටික වගේ කියලා හිතන්න. ඒ බල්ලා අතීතේ හිටියද, දැන් හිටියද, අනාගතේ හිටියද, ඕවා යෙදෙන්නේ බල්ලා ඉන්නකන් විතරයි. බල්ලා නැත්තම් ඒ ප්‍රශ්න ටික යෙදෙන්නේ නැහැ. හේතුඵල දහම දකිනකොට ඕක තමයි වෙනස වෙන්නේ. අර කලින් ආපු ප්‍රශ්න ගොඩාක් ඕවා තමයි අර දර්ශනයෙන් පහ වෙන කෙලෙස් තියෙනවා. මේ දැක්ම එනකොට ප්‍රහාණය වෙන කෙලෙස් වර්ගයක් තියෙනවා. ওই දර්ශනේ එන්න කලින් ওই කෙලෙස් ටික තියෙනවා අපිට. ඒක දැක්ම එනකොට සම්මාදිට්ඨිය එනකොට ප්‍රහාණය වෙන කෙලෙස් ටිකක් තියෙනවා. අර මෙච්චර කල් රැවටිලා අහපු ප්‍රශ්න ටික ඒවා අයින් වෙනවා. හරි ඒක දැක්මක් තුලින් අවබෝධයක් තුලින් එන එක. හරි. හොඳයි. මම හිතනවා මේ කාලය තුල ඒ ආයතන ගැන Tamanට අවබෝධයක් එන්න ඇති. ඒකට ආයතන පිරිසිඳ දැකීම බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මේ නිවන් මාර්ගයට වැටෙන්න නම් ආයතන පිරිසිඳ දකින්න ඕන. ආයතනයක් පිරිසිඳ නැතක නිවන් අවබෝධයක් වෙන්නේ නැහැ. මොකද තේරුම් ගන්න ඕන. එහෙනම් ආයතන ගැන හොයන එක Tamanට මේ ලෝකෝත්තර මාර්ගයට පැමිණෙන්න ගා උදව් වෙනවා. ඉතින් සතුටු වෙන්න පුළුවන් මේ කාලය තුල හොඳ සීලයක් රැකුණා සමාධිය වැඩුණා, ප්‍රඥාව වැඩෙන විදිහේ සාකච්ඡාවල යෙදුණා. ඒකම සීල සමාධි ප්‍රඥා වැඩෙනකොට අපේ මහානිසංස කුසල් සම්භාරයක් රැස් වුණා. මහානිසංස කුසල් කියන්නේ අපි අර දානයක් දීලා ලැබෙන පින් වගේ නෙවෙයි, යම් කිසි දවසක නිවන් අවබෝධ වෙනකම්ම සංසාරේ දිගටම Tamanට උදව් වීමේ හැකියාවක් තියෙන කුසල් සම්භාරයක් රැස් කරගත්තා කියලා සතුටු වෙන්න පුළුවන්. ඉතින් පින් ගොඩාක් රැස් කරගත්ත විලාවේ අපිට පුළුවන් පින් අනුමෝදන් කරන්න. මේ පින් කැමති දෙවිදේවයන් වහන්සේලා ඉන්නවනම් මේ පින් අනුමෝදන් වෙත්තා, සතුටටපත් වෙත්තා, දිවයිසුරු වැඩි දියුණු කරගනිත්වා, උතුම් ධර්ම අවබෝධයේ පිණිසම හේතු වාසනා වේවා. ඒ සතුටටපත් වෙන දෙවිදේවයන් වහන්සේලා අපවත් අපේ පවුල්වල සමවත් ආරක්ෂා කරන සේක්වා. යම්කිසි දුකක් කරදරයක් බාධකයක් අපල උපද්‍රවයක් නරකක් වෙන්න තියෙනවනම් ඒ සමගින් අප සෑම ආරක්ෂා කරන සේක්වා කියලා දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරන්ති. ඒකම යම් කිසි මළගිය කෙනෙක් පින් බලාපොරොත්තු වෙන්නා නම් මේ පින් අනුමෝදන් වෙලා සතුටටපත් වෙලා හොඳ තැනක උත්පත්ති ලැබලා උතුම් ධර්ම අවබෝධය ලබා ගන්නම මේ පින් හේතු වාසනා වේවා. ඉදම්මේ ඥාතේනම් හෝතු සුපිතා හොන්තු ඥාතේයෝ. ඉදම්මේ ඥාතේනම් හෝතු සුපිතා හොන්තු ඥාතේයෝ. ඉදම්මේ ඥාතේනම් හෝතු සුපිතා හොන්තු ඥාතේයෝ. ඒ වගේම මේ රස් කරගත්තු පින්වල බලයෙන් අපට පුළුවන් ප්‍රාර්ථනාවක් කරන්න, යම් කිසි දවසක නිවන් අවබෝධ වෙනකන් අපට ධර්ම මාර්ගයෙන් ඉවතට අදින බාලයන් ඇසුරු කරන්න ලැබෙන්න එපා. ධර්ම මාර්ගයේ පෙන්වලා දෙන කල්යාණ මිත්‍රයන් ඇසුරු කරන්න ලැබෙන්නම මේ පින් හේතු වාසනා වේවා. ඉමිනා පුණ්‍ය කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තිය. ඉමිනා පුණ්‍ය කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තිය. ඉමිනා පුණ්‍ය කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තිය. අපි මේ ලෝකෙ ගැන හදන සංඛාර චේතනා ගොඩ සංඛාර ගොඩ ඒ සබ්බේ සංඛාර ඒවයි ගතිය තමයි, ඒවා අනිත්‍යයි අපව දුකටපත් කරනවා. අනිච්ඡාති දුක්ඛාති. ඒ වගේම මේ ඒ නිසාම ඉතුරු කරගන්න ධම්ම, මනසට අරමුණු කරගන්න ඉතුරු කරගන්න ධම්ම, සබ්බේ ධම්ම. ඒවයි කිසිම ආත්ම ස්වභාවයක් නැහැ. නමයි බාහිරයි කියලා වෙන් කරන ස්වභාවයක් නැහැ. සබ්බේ ධම්මා අනත්තාති බව. ඔය ඇත්ත ඇතියට තේරුම් යන්නේ යදා පඤ්ඤායෙන් පස්සේ. එතකොට තමයි මේ ඒ මුලාව හින්දා ඇති කරගත්තු දුක කලකිරිලා අතාරිනා. අතනි බින්දති දුක්ඛ. ඔක තමයි නිවනට මාර්ගයේ සමබෝ විසුද්ධිය. සබ්බේ සංඛාරානිච්ඡාති යදා පඤ්ඤාය පස්සති අතනි බින්දති දුක්ඛේ සමබෝ විසුද්ධිය. සබ්බේ සංඛාරා දුක්ඛාති යදා පඤ්ඤාය පස්සති අතනි බින්දති දුක්ඛේ සමබෝ විසුද්ධිය. සබ්බේ ධම්මානත්තාති යදා පඤ්ඤාය පස්සති අතනි බින්දති දුක්ඛේ සමබෝ විසුද්ධිය. ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු. ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු. ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු.